මීළඟට තාර්ක භාරසූරිගරු අමාත්‍යම ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
තරු මුලසල අරුඩ මන්ත්‍රීතුමනි, අපේ වාසුදේව ඇමතුමා ගෙනාපු මෙම යෝජනාව මමත් අවිශ්වාස කරනවා, මේ කාලෝචිත යෝජනාවක් කියලා. දැන් මෙතනදී ප්‍රශ්න ගොඩක් එතුමා මතු කරා, මේවට කොහොම පිළිතුරු දෙන්නද කියලා මමම දන්නේ නැහැ. මොකෝ මේ ඇත්ත වශයෙන්ම මේවා හුඟක් උපකල්පනය කරපු දේවල්. ඒකෝ ඒ උපකල්පනය කරපු දේවල් වලට කොහොමද පිළිතුරු දෙන්නේ කියලා මට කියන්න බෑ. නෑ 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 මං ඉන්න ඔහුතු ඉන්නකො. දැන් ඒ ගුවන් යානයක් ආපු දෙකක් ආපු කියපු එක සම්පූර්ණ ඇත්ත. දැන් ඒයින් පස්සේ ඒකෙන් පාස්පෝර්ට් එක මේ ඒකෙන් සීල් ගැව්වේ නැද්ද මොකද්ද කියන එක බොරු. මම අද මේ කමිෂනර් ජෙනරල් ඔෆ් ඉමිග්‍රේෂන් වලට කතා කරලා ඇහුවා, එතකොට මේ කට්ටියට පාස්පෝර්ට් පෙන්වන්නේ නැතුවද කෙලින්ම ආවේ කියලා. එතුමා කිව්වා නෑ, මේ ඔක්කොගෙම ඒ පාස්පෝර්ට් එක සීල් කරලා ඒ තියෙන පියවර අරගෙන තමයි මේ කට්ටිය ආවේ. ඔබතුමා කියපු අන්දමටම ඒ පාරවල් වහලා ඒ ආරක්ෂාව දීපු එකත් ඇත්ත. ඒ කාපට් එක හතරසරයක් පස්සරයක් උස්සලා බැලුවාද කියන එක මම දන්නේ නැහැ. හරි, මේක ඒ විදේශ ඔබතුමා කියපු අන්දමටම මේක විදේශ අමාත්‍යාංශයේ හරහත් නෙවෙයි ආවේ, මේක නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර්ස් හරහා තමයි ආවේ. ඒකෝර ඒ ආරක්ෂාව පිළිබඳව යම් කිසි දෙයක් සාකච්ඡා කරනකොට මේ ඔක්කොම අපිට හෙළිදරව් කරන්නත් බෑ. දැන් මම ඒ ටික කියන්නම්. දැන් මම උපකල්පනය කරපු දේ ගැන මම කියන්නේ, දැන් මේ ප්ලේන් දෙකක් ආපු හින්දා මෙතන ඒ බේස් එකක් දානවා. ඒ බේස් එක දාලා මේ ඊන් පස්සේ මෙන්න මේක කරනවා, මේක ඇමරිකාවේ කොලනියක් කරනවා. අන්න එව්වටයි මම කිව්වේ මට ඒක පිළිතුරු දෙන්න බෑ කියලා එක. හැබැයි මම පිළිගන්නවා, මමත් දන්නවා, මමත් ඉතිහාසයේ ඒ ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම ඔබතුමාට අවශ්‍ය නම් අර විලියම් ලම් කියලා ඉතිහාස මේ හිස්ටෝරියන් කෙනෙක් ඒ ඇමරිකාවේ ඒ කරපු ඒ ඔක්කොම ඒ විප්ලවාරම ඔක්කොම ගැන කියලා තියෙනවා, පොතක් ලියලා තියෙනවා. 52 කොහොමද ඉජිප්තුවේ, 52 ගෝතමාලාවේ කොහොමද, 53 ඉරානයේ පිළිබඳව කොහොමද, 56 සිරියාවේ මොකද්ද වුණේ කියලා ඒ ඔක්කොම ලියලා තියෙනවා. මම මේවා නෑ කියන්නේ නෑ. නමුත් මේක මේ ඇමරිකාවෙන් විතරක් වෙනවා දෙයක් කියලාත් මම කියන්නේ නෑ. අපි අධිරාජ්‍යවාදී රටවල් දිහා බැලුවොත් එහෙම ඉතිහාසයේ ඉඳන් ඒ අධිරාජ්‍යවාදී රටවල් මෙන්න මේක තමයි කරේ. ඒක සමහර වෙලාවට රෝමන් අධිරාජ්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්පාඤ්ඤ අධිරාජ්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එංගලන්තයේ ඒ අධිරාජ්‍ය රටක් හැටියට කටයුතු කරනකොට ඒවා වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ පැහැදිලි කරන්නේ අපි අපේ ආරක්ෂාවයේ තහවුරු කරන්න අපි ගන්න පියවරවල් ගන්න ඕනේ. නමුත් අපි පැහැදිලිව කියන්න කැමතියි ඒ 50 ගණන් වල ඉඳන් අපි ඒ නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් තමයි අපි අනුගමනය කරලා තිබෙන්නේ. ඒ වගේම තවත් දුරටත් අපි ඒ නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒකට මේ නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරා කියලා අපිට මේ අනික් රටවල් එක්ක ගනුදෙනු කරන එක නවත්තන්න ඕමනාවක් නැහැ. අද අපි ගත්තොත් එහෙම අද ලෝකයේ යම් කිසි මට්ටමකට වෙනස් වෙලා තිබෙනවා. අද අපේ වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමා දන්නවා අර සෝවියට් රුසියාවයි ඇමරිකාවයි තියෙනකොට මල්ටිපෝල ඒ ක්‍රමවේදයක් තමයි තිබුණේ. ඊයින් පස්සේ ඒක යුනිපෝල වුණා. දැන් සමාවෙන් ඒක ඉස්සෙල්ලා තිබුණේ බයිපෝල එකක්. බයිපෝල ඊයින් පස්සේ ඒක යුනිපෝල වුණා. දැන් මල්ටිපෝල වෙලා තිබෙනවා. එතකොට අපිට මේ ඒ ඇමරිකාවත් එක්ක විතරක් නෙවෙයි අපිට අනික් රටවල් එක්කත් අපිට ගනුදෙනු කරන්න වෙනවා. අපි ඉන්දියාවත් එක්ක තාම කිට්ටුවෙන් ගනුදෙනු කරන්න වෙනවා. ඒ ආරක්ෂාව විතරක් නෙවෙයි, නමුත් අපේ ඒ ආර්ථිකය අපේ වර්ධනය කරගන්න උවමනාවක් තිබෙන නිසා. අපි ගත්තොත් එහෙම ඉන්දියාවේ දැන් තමිල්නාඩුවේ දිහා බැලුවොත් එහෙම තමිල්නාඩුවේ ඒකපුද්ගලික ආදායම ලංකාවට වඩා වැඩි. ඒ ඩොලර් 4000කට වඩා වැඩි වෙලා තිබෙනවා. ඒකෝ ඒ ප්‍රාන්ත පල්ලාති දකුණු ඉන්දියාවේ තිබෙන මේ ප්‍රාන්ත පහේ තමයි වැඩිම ආර්ථික වර්ධනයක් වෙන්නේ. ඉතින් දැන් අපි සමහර දේවල් අපි වෙනත් කරුණු එක්ක අපි කරනකොට ඒවා මම හිතන්නේ අපි පටලකණ්ඩ උමනාවක් නැහැ. දැන් අපේ විමල් ඇමතුමා කිව්වා දැන් මේ අර විදුලිය වැඩි කරලා තිබෙන්නේ අර ෂොක් ට්‍රීට්මන්ට් එකක් දෙන්න කියලා. සමහර වෙලාවට වෙන්න පුළුවන්. ඊට වඩා මම හිතන්නේ ඒ අර මම විශ්වාස කරන්නේ අපි SOEs නැත්නම් මේ රාජ්‍ය ව්‍යාපාර දිගටම පාඩු ලැබුවා. ඇයි පාඩු ලැබුවේ? අපි මේ නිෂ්පාදන වියදමට වඩා අඩු වියදමකින් තමයි අපි පාරිභෝගිකයට වික්කේ. එතකොට මම හිතන්නේ ඊට වඩා මේ ඒ නිවැරදි අර්ථකථනයක් නෙවෙයිද? අපි මෙවැ මිල වැඩි කරන්න වෙනවා. මේ වැඩි කරේ නැත්නම් මේවා දිගටම පවත්වාගෙන යන්න බෑ කියලා. ඒක ඕනෑම ව්‍යාපාරයක ඒ නිෂ්පාදනයේ වියදමට වඩා ඒ අඩු වියදමකට ඒක විකුණනවා නම් ඒ නිෂ්පාදනය කරන දේ විකුණනවා නම් ඒකෙන් දිගටම පවත්වාගෙන යන්න බෑ. එතකොට මේක දැන් අර ස්ටොක් ට්‍රීට්මන්ට් එකක් දෙන්න බදු වැඩි කරාද නැත්නම් ඒ මිල වැඩි කරාද නැද්ද කියන එක ඒක මම දන්නේ නැහැ. ඒක එව්වට මම පිළිතුරු දෙන්න යන්නෙත් නැහැ. ඒ වගේම අපේ මම හිතන්නේ වාසුදේව ඒ අපේ මන්ත්‍රීතුමාත් කිව්වා දැන් මේ නියෝ ලිබරල් වාදය ඒ න්‍යාය ඉදිරිපත් කරන්න කියලා. මම ඇත්ත වශයෙන්ම මම ඒ දේශපාලන ඒ තර්කයකට යන්න මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා දැන් ඇත්තටම නියෝ ලිබරල් වාදයක් නැහැ. දැන් තිබෙන්නේ ඒ කෝපරේට් නැෂනලිසම් තිබෙන්නේ. ඒ ට්‍රම්ප් ගෙන් පස්සේ තිබෙන්නේ මොකද්ද? ගිහිල්ලා ට්‍රම්ප් කරේ ට්‍රම්ප් ජනාධිපතිතුමා ගිහිල්ලා කිව්වා මෙන්න මේ යුරෝපෙට මෙන්න මේ කොන්දේසි දැම්මා, චීනෙට මෙන්න මේ කොන්දේසි දැම්මා. ඒ කට්ටියගේ ව්‍යාපාර දියුණු කරන්න තමයි කට්ටිය උත්සාහ කරන්නේ. ඒ වගේම අපිත් ඒ සූක්ෂමව අපි කල්පනා කරන්න ඕනේ කොහොමද අපේ ව්‍යාපාර අපි දිනු කරන්නේ කියලා. අපි කොහොමද ඒ රටවල් එක්ක බද්ධ වෙන්නේ කියන එක. මේක ඇමරිකාවත් එක්ක විතරක් නෙවෙයි, කොහොමද ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්නේ, කොහොමද චීනෙත් එක්ක බද්ධ වෙන්නේ, ඒ විතරක් නෙවෙයි, තව ඒ වර්ධන වෙන ඉක්මනටම ඒ වර්ධන වෙන අනික් රටවල් ඉන්දුනීසියාව එහෙම නැත්නම් අප්‍රිකාවෙන් ගත්ත ඒ නයිජීරියාව දිහා බැලුවත් එහෙම අපි ඒ රටවල් එක්කත් අපි එක්කව වෙන්න උවමනාවක් තිබෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මට ඒ දෙන්න තිබෙන ඒ පිළිතුර තමයි අපි මේ රට විකුණලා අපි ඒ නැත්නම් අපි රට බදු දීලා අපි මේ රට දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි ඒ එක එක රටවල් එක්ක එක්කව වෙලා ඒ ආයෝජකයෝ කෙනල්ලා අපි ඒ රට දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඒ නරක දෙයක් කියලා මම මෙතනදී විශ්වාස කරන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් මම ඒ වගේ මම මෙතනදී කියන්නේ නැහැ මේ අනික් රටවල් වල ඒ ක්‍රමන්තන නැහැ කියලා. අනික් රටවල් වල ඒ ක්‍රමන්තන තිබෙනවා. ඒක ඇමරිකාවෙන් විතරක් නෙවෙයි අනික් රටවල් වලත් ඒ ක්‍රමන්තන තිබෙනවා. ඉතින් මෙව්වට අවබෙන්නේ නැතුව කොහොමද මේ රටට අවශ්‍ය දේ ඉදිරියට ගෙනියන්නේ කියන එක ඒක අපි ඒක වග බලා ගන්න අපි කටයුතු කරන්න ඕමනාවක් තිබෙනවා. ඉතින් මම මීට වඩා දීර්ඝ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක කාලෝචිත යෝජනාවක්. එතුමාට ඒ සාධාරණ සැකයක් තිබෙනවා නම් එතුමාට ඒ පාර්ලිමේන්තුවට මෙම ඒ අවධානය ඒ යොමු කරපු එක හුඟක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. නමුත් අපි ඒ වෙච්ච ඒ සිද්ධියෙන් අපි ඒකෙන් මේ ගෑස් මිල වැඩි කරා, පෙට්‍රෝල් මිල වැඩි කරා, නැත්නම් අපි ඒ ෂොක් ට්‍රීට්මන්ට් එකක් දුන්නා, නැත්නම් මේ එහෙම කියලා අපි උපකල්පනය කරන්න යන්න උවමනාවක් නැහැ. කෙසේ වෙතත් මෙම යෝජනාව ගැන ආපු එකට මගේ ස්තුතිය ප්‍රකාශ කරමි. මගේ වචන සල්පමන් නිම කරනවා.
සුදිගරු අමාත්‍යතුමා, ඊළඟට ගරු ශානික්‍යම් රාසමාණික්‍යම් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි. මේ වෙනකොට මේ ලංකාවේ ඉතාමත්ම දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවක මට හිතෙනවා මේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ යම් කණ්ඩායම් තාම ඉන්නේ පැරලල් යුනිවර්ස් එකේ. ඒ කියන්නේ වෙනම ලෝකයකට දන්නේ නැහැ ලංකාවේ. ලංකාවේ සාමාන්‍ය ජනතාව ඉන්නේ එක ලෝකයක. ඒක තමයි මේ සාමාන්‍ය ලෝකේ කන්න බොන නැති මේ අමාරු කාලයක ජීවත් වෙන ලෝකේ. ආණ්ඩු පක්ෂයේ සහ ජනාධිපතිතුමත් විපක්ෂයේ යම් කණ්ඩායමත් වෙනත් මොන හරි ලෝකයක ඉන්නවද කියලා මට ලොකු සැකයක් තියෙනවා. මොකද පහුගිය මාසයේ ඇතුළත වෙලා තියෙන දේවල් දැක්කම මේ ලංකාවේ තියෙන ලංකාවේ මේ රාජ්‍ය නායකයා සහ ලංකාවේ ආණ්ඩුව සහ රාජ්‍ය නායකයාගේ ප්‍රයොරිටීස්, ඒ කියන්නේ දීලා තියෙන මූලිකත්වයේ දීලා තියෙන දේවල් බැලුවම ජනාධිපතිවරයා මේ මාසය ආරම්භයේදී මූලිකත්වයේ දුන්නේ නිදහස් දින සැමරුමට. ඊට පස්සේ ජනරජ පෙරහැරද මොකද්ද කියලා පෙරහැරක් නුවර කරා. ඒ වගේ මේ ලංකාවේ මිනිස්සුගේ තියෙන ගැටලුයි මේ ආණ්ඩු පක්ෂයේ තියෙන ගැටලුයි අතරේ ලොකු පරස්පරයක් තියෙනවා කියන එක පැහැදිලිවම පේනවා. මොකද ලංකාවේ ජනතාව කවුරුත් මේ නිදහස් දිනේ සමරන්න ඕන කියලා ඉල්ලුවේ නැහැ. ලංකාව ජනතාව කවරුත් මේ ජනරජ පෙරර මහිත නුවර මහිත මිනිස්සු 100ක්වත් ඔක බලන්න ගිහිල්ලත් නැහැ. ඉතින් ඇත්තටම ඒක නිසා ඒ වගේම තමයි මේ 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 ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක මේ පළාත් පාලන මැතිවරණය ගත්තම මේ මැතිවරණේ කල් දැමීම. දැන් අද උදෑසන අපි දැක්ක ජනාධිපතිතුමා සහ මේ යම් යම් කණ්ඩායම් මේක ඉතා විහිළුවක් ලෙස තමයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරේ. ඉතාමත්ම කනගාටුයි ඒක බලන් ඉන්නකොට. යා ජනාධිපතිතුමා ඇඟිල්ල දික් කළා කියනවා ඕගොල්ලන් රැට ඡන්ද එපා කියනවා කියලා සමහර කණ්ඩායම් මෙතන ඉඳන් තව කතාවක් කියනවා. ඉතින් ඇත්තටම මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටේ ජනතාවට තමන්ගේ මේ ආණ්ඩුවට තියෙන විරෝධත්වය ආණ්ඩුවට තියෙන මේ ආණ්ඩුවට එරෙහිව තියෙන මේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රකාශ කරන්න අවස්ථාව දිගින් දිගටම මෙහෙම ලබා දෙන්නේ නැත්නම් ජනතාව අනිවාර්යෙන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදිහට මේ තමන්ගේ විරෝධත්වය පෙන්වන තැනකට තල්ලු වෙනවා. ඉතින් මට හිතෙන්නේ සමහරලාට මේ රටේ රාජ්‍ය නායකයයි මේ අද ආණ්ඩු පක්ෂයේ ඉන්න කණ්ඩායමයි බලාපොරොත්තු වෙන්නේ එකද කියලා. මොකද මේ විදිහට ආම ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදියකින් රට තුල කැරැල්ලක් ඇතිවීම තුලින් හදිසි නීතිය දාලා ඉමර්ජන්සි ලෝ දාලා හමුදා අප එළියට ගෙනල්ලා ලංකාවේ ආර්ථිකය හදලා ඉවරනකල් මේ 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 ගැටලු සියලු දේ निराකරණය කරනවා කිසිදු සංදයක් තියන්නේ නැහැ කියලා. මොකද ජනාධිපතිතුමාගේ පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි බලාපොරොත්තු ආර්ථිකය හැදීම නම් එතුමට ඉක්ුත් ලැබෙන අවුරුද්ද තුල හෝ අවුරුදු දෙක තුල මේක කරන්න බැරි බව ඉතා පැහැදිලිව පෙනීගෙන යනවා. එහෙම බැරි තත්ත්වයකට ගියොත් එහෙම එතකොට කවදාවත් මේ රටේ ඡන්දයක් තියන්නේ නැද්ද? ඒ කියද එතුමා දිගටම මොකද දන්නවා ආපහු ඡන්දයක් இல்ல මේ පොහොට්ටුව කණ්ඩායමට ආණ්ඩු පක්ෂේ නෙවෙයි ප්‍රාදේශීය සභාවක්වත් පිහිටවන්න බැරි බව පැහැදිලිවම පේනවා. මොකද අද මේ දැක්ක මම දැක්ක මේ දාලා තියෙනවා මේ රිසර්ච් ඕර්ගනයිසේෂන් එකකින් කරපු එකකින් මං හිතන්නේ Institute of Health Policy කියන එකෙන් කරලා තියෙන මේ රිසර්ච් එක අනුව අද වෙනතුරු ඡන්දය පැවැත්වුණොත් එහෙම ජනවාරි මාසය අනුව එක්සත් ජාතික පක්ෂයට 9% චාන්ස් එකක් පොහොට්ටුවට 8% චාන්ස් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1% චාන්ස් එකක් ඉලංගෙයි තමුලේ සුකච්චි මම නියෝජනය කරන මගේ පක්ෂයට 5% අවස්ථාවක් තියෙන. ඒ කියන්නේ අපි උතුරු නැගෙනහිර සියලුම දිස්ත්‍රික්කවල අපේ පක්ෂය ඉතා ඉදිරියෙන් ඉන්න නිසා දැන් ලංකාව තුලම ගත්තම මං හිතන්නේ පොහොට්ටුව කියන පක්ෂය අපිට වඩා 3% ඉදිරියෙන් ඉන්නේ මුළු ලංකාව තුලම. මුළු ලංකාවේම ඡන්දේ ඉල්ලලා. ඉතින් ඒ වගේ අවස්ථාවක මේක මින් ඉදිරියට මේක හැදිලා හොඳ තැනකට ඇවිල්ලා රටේ මේ ඡන්දයක් තියන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ ආණ්ඩු පක්ෂයේ දිගින් දිගටම බලය තියාගන්න මේ රට තවදුරටත් අස්ථාවර වීම බලාපොරොත්තු වෙනවද කියන සැකය පැහැදිලි සැකය තියෙන ඉතින් බලයේ සිටීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවට තියෙන මේ ඡන්ද අයිතිය අහිමි කිරීම තුළින් මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන මාවතකට තල්ලු කරන්න එපා කියන අනතුරු ඇඟවීමක් කරනවා. හැබැයි ඒ යම් කිසි දෙයක් සිදුවීම තුළින් මේ රට තුළ ලේවිලක් මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරියට ඊට පස්සේ හමුදාව දාලා මිනිස්සු වෙඩි තියලා මොහරි වුණත් මේ රටේ අහිංසක ජනතාව ලේවිලක් තුළට තල්ලු කරන්න එපා කියන ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි අද මේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් ගෙනත් තියෙන මේ යෝජනාව පිළිබඳවත් යම් කිසි අදහසක් ප්‍රකාශ ඇත්තම මේ මන්ත්‍රිය ගෙනාපු යෝජනා ගෙනාපු මන්ත්‍රීතුමයි ඒ ස්ථීර කරපු මන්ත්‍රීතුමාගේ ඉතිහාසය ගත්තම මං හිතන්නේ රටේ ජනතාව මේ වගේ යෝජනාවක් එතා ඕනකමින් බලන්නේ නැති වෙයි කියලා මං හිතනවා. මේක මීට වඩා පොඩ්ඩක් ජනතාව පිළිගන්න ජනතාවේ ප්‍රසාදයක් තියෙන මන්ත්‍රීවරු දෙන්නෙක් මේ යෝජනාව ගෙනල්ලා තිබ්බොත් මං හිතන්නේ ජනතාව මේකට පොඩ්ඩක් හරි යහුම්කම් දෙයි. මොකද මේ කණ්ඩායමේ දිගින් දිගටම උපරවැට්ටිය තමයි නම්බර් 1 මුස්ලිම් අන්තවාදී නැගිටිනවා මුස්ලිම් හබාය නවත්තන්න ඕනේ වඳ පෙති ගේනවා ඒක එක කැම්පේන් එකක්. දෙක අපි දැක්ක පහුගිය සතියේ 13 ගේනවා රට දෙකට කරනවා ප්‍රභාකරන් නැගිටිනවා කොටියාය නැගිටිනවා පොලිස් බලතල තුරින් රට දෙක කරනවා මේ දෙවනි කැම්පේන් එක. මේ දැන් මේ කැම්පේන් දෙකම ෆේල්. මොකද රටේ මිනිස්සු ගණන් ගත්තේවත් නැහැ. රටේ මිනිස්සු මේ කැම්පේන් දෙක ගණන් ගත්තා. දැන් තුන්වෙනි එක තමයි විදේශීය කුමන්ත්‍රණය. සෝෆා ගිවිසුම අර ගිවිසුම මේ ගිවිසුම මේ ඉතින් ඉතිහාසෙ ගත්තම රටේ ජනතාව දන්නවා. මේගොල්ලන්ගේ ඉතිහාසයේ මේගොල්ලන්ගේ කැම්පේන් මොනවාද? දැන් මේ ඡන්දකට මුණ දෙන්න මොන හරි එකක් හොයාගන්න ඕනේ. ඉතින් දැන් මේක තමයි ජාතික ආරක්ෂාව නැති වෙනවා කියන එක. ඉතින් ඒක නිසා ඉතාමත්ම පැහැදිලිව මම හිතන්නේ මේකයි මම කිව්වේ සමහරවිට මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායමක්වත් දන්නේ නැහැ මේ විපක්ෂය අදවිලා වාඩිලා ඉන්නේ. මොකද විපක්ෂය ඇවිල්ලා වාඩිලා ඉන්නකොට අද මේ යෝජනාව ඉදිරිපත් කරපේ කියලා මම පෞද්ගලික විචාරණේ යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමාගේ මං හිතන්නේ ඉන්ලොස් මොකක්ද ඒකට කියන්නේ ඉන්ලොස් නෑදනේ වික්නේශරන් මන්ත්‍රීතුමා මෙතුමාගේ පවුලේ ඥාතියෙක් මෙතුමාගේ ඉන්ලොස් දැ ඉන්ලොස් ඔනරබල් වික්නේශරන් ඇන් ඔනරබල් වාසුදේව නානයක් අර ඉන්ලොස් සෝ දෙයර්ෆෝ ඔනරබල් වික්නේශරන් ඉන් ද පාස් පහුගිය සතිය තුළ වික්නේශරන් මන්ත්‍රීතුමා එළියවිල්ලා සිංහල මාධ්‍ය ඉස්සරහා ගිහිල්ලා ප්‍රකාශ කරනවා මේ සිංහල ජනතාවට විරුද්ධ සමහර අදහස් ප්‍රකාශ කරනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ මන්ත්‍රීතුමා එළියලා අද ජාතික ආරක්ෂාව ගැන කියලා මේක දෙක ඒ වගේම තමයි වික්නේශරන් මන්ත්‍රීතුමා අද පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන. ඒක නිසා මේ කණ්ඩායම් දෙක ඇතුළේ යම්කිසි මේ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවද කියන සැකයක් පැහැදිලි තියෙනවා. මේ රාජ රටේ රටේ ආරක්ෂාව පිළිබඳව ඉතාම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කෙනෙක්. හැබැයි අපි රටේ ජනතාවට කියන්න ඕනේ මේ වගේ සත්‍ය දේවල්. ඉතින් ඇත්තටම මෙතරම් සාමාන්‍යයෙන් මුස්ලිම් අන්තවාදය එහෙම නැත්නම් දෙමළ කොටින කිටනවා නැත්නම් මේ රාජ්‍ය ආරක්ෂක ඒක තමයි මේ තුන්වෙනි මේ තුන්වෙනි එක මේ ආණ්ඩුපක්ෂයේ විපක්ෂයේ යම් යම් කණ්ඩායම් පිළිබඳව අපිට පැහැදිලි සැකයක් තියෙනවා. මොකද අද යෝජනාවක් ගේනවා නම් ජනතාවගේ පැත්තෙන් හිටගෙන ශ්‍රී ලාංකීය ජනතාවගේ පැත්තෙන් හිටගෙන යෝජනාවක් ගේනවා නම් මම බලාපොරොත්තු වෙනවා මේ විදුලි බිල වැඩි කිරීම පිළිබඳව යෝජනාවක් ගේන්න තිබ්බා. අද මේ විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මේ ගෙනත් තියෙන යෝජන විදුලි බිල ඔබතුමා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඔබතුමා බාධා කරන්න එපා මට. ඔබතුමාට නැගිටලා කතා කරන්න තියෙනවා කියන්න. ඒක නිසා ඔබතුමා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඔබතුමා බාධා කරන්න එපා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ලංකාව තුළ මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියලා තියෙනවා සභාවක්. ඉතින් ඒකේ හිටියේ ඉන්න චෙයාර්මන් කෙනෙක් මම ජානක රත්නායක ඩිරෙක්ටර් ජෙනරල් කියන්නේ මං හිතන්නේ දමිත් කුමාරසිංහ මේ දෙදෙනම පහුගිය කාලයේදී මේ විදුලි බිල සාමාන්‍යයෙන් ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ රෙගියුලේට් කරනවා. ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා මේ ලංකාව තුළ මුදල් ඒ කියන්නේ ලංකාව අය කරගන්න මුදල් කීයද ගන්න පුළුවන් මේක රෙගියුලේට් කිරීමේ වගකීම තියෙන්නේ මේ PUSL මහජන උපයෝගිතා කොමිෂන් සභාවට. ඉතින් මේ කොමිෂන් සභාවේ සභාපති සහ ඩිරෙක්ටර් ජෙනරල් අධ්‍යක්ෂක ජෙනරල් මේ දෙන්නම රටෙන් පිට වෙලා ඉන්න කාලෙක ජනාධිපති ලේකම් කාර්යාලයේ මේක නිලධාරීන් ගෙනල්ලා ගෙනල්ලා තමයි මේ PUSL එක හරහා මේ උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය මේ මිල වැඩි කිරීමට ලබා දුන්නා කියන එක අපි ඇත්තට මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඉතින් ඉදිරි අනාගතයේදී මේ කරන්ට් බිල් ලියන්න යන මහත්වරු කරන්ට් බිල් අය කරගන්න යන මහත්වරු මතක තියාගන්න ඔබතුමන්ලා මේ කරන්ට් බිල් ලියන්න යන්නේ මේ නීති විරෝධී ලෙස ගෙනාපු පනතක් හරහා නීති සමාවෙන්න
ඔබතුමා කාලය අවසන්
නෑ මට විනාඩි 10ක් තියෙනවා කියලා කිව්වා ඔබතුමා
අටයි
මේ ඔබ අවසන් කරනවා ඔබ මේ අවස්ථාවේදී මේ කරන්ට් බිල ලිවීම පවා කරන්ට් බිල ලිවීම වල නීති විරෝධී වෙන්න පුළුවන්. මොකද මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කියලා තියෙන්නේ රුපියල් 8 තියෙනක රුපියල් 10ට වැඩි කරන්න යුනිට් එකක් 8 ඉඳන් 10ට. හැබැයි අද කරලා තියෙන 8 ඉඳන් 30ට වැඩි කරලා සාමාන්‍යයෙන් රුපියල් 120ක තිබ්බ අර ෆික්ස්ඩ් රේට් එකද 400ට වැඩි කරලා. ඉතින් උපයෝගිතා කොමිෂන් සභාවෙන් ගණනය කරලා තියෙනවා මේ මුදල් කොයි ප්‍රමාණයට වැඩි කරොත් ලංකාවට ඇතිද කියලා. ඉතින් මේ CB එක ඇතුලේ තියෙන මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකද තියෙන දූෂණ වංචා නවත්තන්නේ නැතුව ජනතාව මතර මේ පටලද. ඉතින් මේ විපක්ෂයේ ඉන්න සමහර කණ්ඩායමුත් මම බලාපොරොත්තු වෙන විපක්ෂයේ නියෝජනය කරන ජනතාවගේ පැත්තේ හිටගෙන මේ වගේ යෝජනාවක් ගෙනේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අද වෙනතුරු අපිට ඉතා පැහැදිලි මේ රට අද උදාහරණයක් වශයෙන් ගත්තා කෝප් කමිටුවේ පවා විපක්ෂයට ලැබෙන්න ඕන සභාපතිකම කෝප් කමිටුවේ පවා ඒ කෝප් කමිටුවේ සභාපතිකම පවා තමන්ගේ තියෙන වැඩි 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 ප්‍රමාණයෙන් තමන් වැඩිපුර කණ්ඩායමක් එකට පත් කරේ වැඩි ප්‍රමාණය භාවිතා කරලා උන් ලබා ගත්තේ. ඉතින් ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ නොදෙන නිදහස නොදෙන මේ ආණ්ඩුවක් මේ රටක් තුළ ජීවත් වීම ගැන මම කනගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම කනගාටුන ඒ වගේම තමයි මම ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිතුමාගෙන් වහාම මේ පළාත් පාලන මැතිවරණය තියන්න ඔබතුමා එහෙම ඡන්දේ තියන්න උත්සාහ ගත්තේ නැත්නම් ඔබතුමා මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස ඡන්දේ කල් දමන්න උත්සාහ කරොත් එහෙම ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන මාතෘකාවේ ඇයි කියන අනතුරු ඇඟවීම කරලා මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු විජිතේහෙරත් මන්ත්‍රීතුමා සභාවේ නැහැ. ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල් පළම මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
There are no speakers, no? Can I have a little bit more time? Honorable Presiding Member, I thank you for allocating some time to speak on this adjournment motion brought by the Honorable Vasudevan Anayakkara. Sir, we are debating, or rather we are expressing our opinions on this adjournment motion at a time when the JAFTA Teaching Hospital has only one CT scan, and that CT scan, because it has not been serviced, cannot be used. And all cancer patients who need to be scanned and other patients are not being scanned, and they run the risk of their malignancy spreading. Now that is JAFNA. Yesterday I read in the papers that even in Colombo, the hospital is facing a similar scenario. I contacted the health secretary and he told me that the organization that services the CT scans have submitted an enormous bill for these services to be done, and therefore the ministry cannot afford to pay it. Now that is the situation in the country, sir. where ordinary citizens are unable to go to hospital to get the sort of health care that what you would call a welfare state that provides free health care should guarantee. That is the reality in which we live. Because why? Because Sri Lanka's economy has fallen to such low levels that you are scraping the barrel. And when you are scraping the barrel, Honourable Presiding Member, you are forced to find ways and means to try and lift yourself up. And this government believes that in doing that, in trying to do that, you have to align with certain countries and vested interests. The previous government also felt that it had to align with certain vested interests. So the reality, Honourable Presiding Member, is not that this government all of a sudden, because Mr. Ranil Wickremesinghe is well known to be quite cozy with Western countries, with India, whereas the previous regime is known to be, on the other hand, somewhat close to countries like China and non-Western influenced countries. So you have a scenario where when the regime has changed, and ironically it is these Rajapaksas who themselves have today, since they have fallen to such low levels, have to depend on Wickremesinghe to try and save their name. That you have a scenario where you have, as the Honourable Vasudevan Anayakara pointed out, where you have an American security delegation that comes. Now, sir, my point is something deeper. My point is much, much deeper. I have said this several times in this House. When Sri Lanka is situated in the geographical location that we are, as the Honourable Vasudevan Anayakara and also I think members of the government benches also pointed out, when Sri Lanka is in a particular geographical location that has strategic interests, there will always be big powers interested in this island, that you can't deny it. And when that interest is there, when you know that those interests are there, then you have to, from the very beginning, be mature enough to try and make sure that you don't upset the apple cart, that you don't go to one side too much, that concerns are raised to such an extent by the others that they will somehow try and rectify that situation using the domestic situation. Now, in Sri Lanka, that happened. That is the reality. It is not something that is new. It has been there for the last 75 years. The political party affiliations in this country have been to cater to big power interests. That is the reality. And the reason, and this is the sad part, the reason, the underlying reason for trying to align with one power or the other, the underlying reason has been to somehow try and contain Tamil rights, to somehow try and make sure that your agenda for making Sri Lanka a Sinhala Buddhist country only, to say that it only belongs to the Sinhala Buddhists and nobody else, and thereby to make sure that the Tamils cannot claim their rights in this country, you choose to align yourself. And when you choose one way, then the regime changes and then you have to swing the other way. And today you are now, you've hit rock bottom where you have to beg whoever it may be. And when it is obviously President Ranil Wickremesinghe who's in power, he will naturally go towards and lean towards the countries that he feels most comfortable with. The reality, Honourable Presiding Member, is that Sri Lanka, being the country that it is and being situated in the place that it is, has to only seriously consider its neighbors' national security interests. India is the primary country that you must be careful about, because India, as a big power in the region, has legitimate security concerns when it comes to what and how Sri Lanka acts. For as long as you can be concerned and take steps in a way that does not unnecessarily unravel India's concerns. The rest is something that you can manage. You can easily manage if you have your home in order, if you can sort out your house problems, if you can make sure that all the people in this country feel that this is their own country, if the Tamil rights are recognized, if you build a culture where this does not only belong to the Sinhala Buddhists, but all others, the Tamils, the Muslims, the upcountry Tamils, then nobody can divide you. Nobody can divide you. And whoever who tries it will also fail. But no, you rather go after your racist agenda, which you have done in the last 75 years. You rather therefore align today if it is convenient with one power and tomorrow with another. And at the end of the day, there is a price to pay because each power will come after you. When you lean against that power, when a regime changes, there is a quid pro quo. And you'll have to pay that price. And that is what is happening, Honorable Presiding Member. The Honorable Vasudeva Nanekara is a very senior member. Today, sir, in the north, we have a situation when Gotabaya Rajapaksa was president, he sold sea cucumber fishing rights, farming rights, to individuals in the north. We all know who was behind that. It was China. And that created a massive problem. The local fishermen could not go into the sea, could not get into the lagoon. Why? Because your big power friend wanted to have some sort of presence. And the people who suffered were the ordinary people, ordinary Tamil people. Today, you have to swing the other way. No? So what do? You sign an agreement. You're willing to sign off an agreement with India, whose legitimate security concerns you called into question by allowing such a presence for sea cucumber fishing. Today, you have to sign an agreement with India to allow Indian fishermen to come and use the Tamil people's fishing waters. Areas that for the last 35 years was denied them because of the war. Those people are pauperized. When today they are trying to get up, because you chose to swing towards China earlier, today to counterbalance that, you are swinging towards India. And the people who suffer are the ordinary people. Ordinary people. We don't want this, sir. Honorable Presiding Member, we have been opposed to this. We have repeatedly been saying that we do not want the Northeast to become a geopolitical playground. Because ultimately it is we who suffer. Ultimately it is we who suffer. But you will suffer. This country will suffer. Because you rather have your racist agenda. And when you have that racist agenda, for it to succeed, you will have to go behind some power or the other, and you will keep swinging. You will keep swinging. You will keep selling. You will keep selling until you've entirely sold this country's soul. And that is where we're heading. Nobody can deny that. That is where we're heading. So if the Honorable Vasudeva Nanayakkara, as he, in my view, legitimately raised concerns, is to be fair, then he must raise the concerns the other way as well. He must raise the concerns the other way and then actually go into a soul searching. Go into a soul searching to find out why this is happening. And if you do that, you'll find that at the end of the day, it is nobody else's fault. It is the racism in this country that is ultimately at fault. It is ultimately at fault. And if we can correct that, Honorable Presiding Member, I'm pretty certain that they will have nobody else than the Tamils who will be willing to support you in making sure that this country doesn't get sold to anybody, but instead is in fact for the betterment of everybody who lives here, with one proviso, that India's national security concerns are legitimate when it comes to Sri Lanka. And for as long as you don't recognize that primacy of place,
then you will always fall into trouble. Thank you, sir.
ස්තුති ගරු මන්තුමනි මීළඟට ගරු මහින්ද අමරවිට අමාත්‍යම ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා පිළිබඳව කතා කිරීමේදී මේකෙදි ඉතාමත් අපි මේ සංවේදී විදියට මේකට උත්තර ප්‍රවේශ වෙන්න ඕන කියන එක තමයි මම විශ්වාස කරන්නේ මොකද මෙතන මේ හෙළිදරව් වෙමින් පවතින සමහර කාරණා පිළිබඳව බැලුවම අපේ රාජ්‍ය බුද්ධි තොරතුරු පිළිබඳවත් හෙළිදරව් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ බුද්ධාංශ ප්‍රධානියාගේ කාර්යාලයට ගිය විදිය, කාර්යාලයේ කාපට් අයින් කරපු විදිය, ඒ වගේම ආයුධ අයින් කර විදිය, මේ වගේ දේවල් මේ පාර්ලිමේන්තුවේ කතා කරන එක සහ මේ පාර්ලිමේන්තුවට මේ තොරතුරු ලබා ගැනීම මොන විදියට සිද්ධ වෙනවද කියන එක පිළිබඳව අපි ඉතාමත් දැඩි අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. බුද්ධ්‍යංශය කියන එක රහසිගතව පවත්වාගෙන යන්න ඕන තැනක්. එතකොට එතන බුද්ධ්‍යංශයේ තොරතුරුත් මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා නම් පාර්ලිමේන්තුවට එනවා නම් ඒක පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕන කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියලා. මේවා පිළිබඳව සත්‍යද අසත්‍යද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. මොකද අපිවත් අපි ඒවා පිළිබඳව
සුවා
බැලීමක් සිද්ධ කරන්නේ නැහැ.
අරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් අපි කිව්වේ අර ඇමරිකන් 20 දෙනෙක් මේ භාණ්ඩ ප්‍රවාහන මිලිටරි ගුවන් යානා දෙකකින් ආවේ මොකටද කතා කරලේ මොනවද කියලා හොයන්නේ කියලා. දැන් මෙතුමා හොයන්නේ මම කියපු සමහර තුරුතුරු මට හම්බුනේ කොහෙන්ද කියලා. එතුමා හොයන්න පටන් ගන්න. අනේ මන් දන්නේ මෙහෙම අයට මොනව කරන්නේ
කියලා. ඉතින් අපි හැමදාම දැක්කම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ මේ තේ කෝප්පේ කුණාටුව පිළිබඳව අපි දැකලා තියෙනවනේ අතීතේ. මොකද මට මතකයි එක වතාවක් ඉන්දියාවෙන් ඇවිල්ලා ඇම්බියුලන්ස් ලබා දුන්නා 19:19 කියලා. මේ වෙලාවේ මොකද්ද කිව්වේ? මේවා එන්නේ රෝත්තු සේවය මේකට එනවායි කිව්වා. මේවා එන්නේ ඩ්‍රයිවර්ලා ඉන්දියාවෙන් එනවායි කිව්වා. විවිධ දේවල් මේ වෙලාවේ කිව්වනේ. අද ඒවයි ප්‍රයෝජනය ගන්න ඒ කියපු කට්ටියම ගන්නවා. දැන් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහනේ. අපි කවදාවත් ඒ වගේ දෙයක් කියලා තිබුණේ නැහැ. අපි කිව්වෙත් නැහැ. අපි ඒ වගේ දේවල් කියන්නේ මේ හැමදාම අපි අනවශ්‍ය අපි මේ රට තුල මේ ඕන ජාතිවාදයක් පටලවාගෙන අධිරාජ්‍යවාදයක් ගැන කතා කරලා අපි ඇති කරගත්තු ප්‍රතිබලය මොකද්ද? දැන් එක වතාවක් කිව්ව MCC ගිවිසුමක් එනවා ඔන්න කියලා කිව්වා පටන් ගත්තා ඩොලර් මිලියන් 500ක් 600ක් තියෙනවාද කියලා. අවසානයේ මොකද්ද කිව්වේ? අවසානයේ කිව්වේ ඔන්න කිව්වා අන්තිමට කිව්වා අන්තිමට කිව්වා MCC ගිවිසුම හරහා ගඩවල් ගහ ගන්න එක පැත්තට ගිහලා අනිත් පැත්තට යන්න වීසා ගන්න වෙනවායි කිව්වා. එක පැත්තට ගිහලා අනිත් පැත්තට යන්න වීසා ගන්න වෙනවායි කිව්වා. හැබැයි අපි දැක්කේ නැහැ එහෙම මමත් අපි හොයලා බැලුවා එහෙම දෙයක් නැහැ. ඉතින් හැමදාම අපි ගිහිල්ලා අපි මේ ජාත්‍යන්තරව තියෙන සම්බන්ධතාව අපි නොබැඳි රටක් විදියට අපි සියලු රාජ්‍යයන් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. අපි කිසිම රටක් එක්ක අපි කිසිම රටක් එක්ක යටත් වෙලත් නැහැ. කිසිම රටක් අපේ විරුද්ධවාදිනුත් නෙමෙයි. අපි ඇමරිකාවත් එක්කත් ගනුදෙනු කරනවා. අපි චීනයත් එක්කත් ගනුදෙනු කරනවා. අපි ඉන්දියාවත් එක්කත් ගනුදෙනු කරනවා. මේ සෑම රටක් එක්කම ගනුදෙනු කරනවා. එතකොට මේ එකම රටකටවත් යටත් වෙලත් නැහැ. එකම රටක්වත් අපි හතුරු විදියට දකින්නෙත් නැහැ. එක රටක් හතුරු විදියට දැකලා අනිත් රට මිතුර විදියට දකින්න අපිට ඕන කමක් නැහැ. අපි මේ රටේ අපි පැහැදිලිව කියනවා ජාතික ආරක්ෂාව පිළිබඳව එහෙම තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ බොරුවට නිකන් කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. දැන් ඇවිල්ලා කඳවුරු බඳිනවා. අපි යටත් වෙනවා. අපි තිරිකුණාමලයේ තෙල් ටැංකි දෙක තිරිකුණාමලයේ කඳවුරු බඳිනවා. මේ වගේ දේවල් අපි අනන්තවත් කියලා දිනනවා. අනන්තවත් කියලා දිනන ඒ කියපු එකක්වත් මේ රටේ ඔප්පු කර සිද්ධ වෙලා නැහැ. දැන් මේ වෙනකන් ඔහොම දේවල් දැන් කියනවා. මේක එක එක දවසට එක එක උදාහරණ ගෙනගෙනත් කියනවා. ඒවා උනේ නැහනේ. මම එකක් කියලා පැහැදිලිව කියලා දුන්න එක දෙයක්. ඒ තමයි අර 19:19 ගිලන්නත සේවාව ආපු වෙලාවේ ඔබ අරගෙන බලන්න මේ හැන්සාට් ටිකේ කොහමද කතා කරලා තියෙන්නේ. ඒ වගේම මගේ ළඟ තියෙනවා. මට අද කියන්න බැරුණා මාධ්‍ය වාර්තා ටික අපි ගෙනල්ලා බලමු මේවට කොහමද කතා කරේ කියලා. දැන් ඒක හරහා මහා ලොකු මේ රටට විනාශයක් වෙනවා කිව්වා. විනාශයක්ද අද වෙලා තියෙන 19:19 ඇම්බියුලන්ස් තර දැන් ඒක ආවම ඒකෙන් අද ඒකෙන් කොච්චර සේවාවක් වෙනවද? අද ඒක තවත් දුරටත් ඉස්සරහට ගෙන ආ ඈ ඔව් දැන් 19:90නේ 19:90 ඔව් මේ හර්ෂා රමේ മന്ത്രിතුමා තමයි ඒ වෙලාවේ අතර මූලිකව කටයුතු කරේ. මට මතකයි ඒ වෙලාවේ මොනවද කිව්වේ? ඔබතුමා ගෙනල්ලා එදා පෙන්වන්නකෝ මේකට කොච්චර පහර ගැව්වද? අද මොකක්වත් උනේ නැහනේ. ඒ නිසා මේ මේ කියන මේ හිතළු වලට කතා කරලා අපේ රටේ මේ තියෙන තොරතුරු එළියට දාගෙන බුද්ධි තොරතුරු එළියට දාගෙන මේ කටයුතු කරන්න ඕනේ. දැන් කිව්වා පාස්පෝර්ට් පෙන්වුවේ නැතුව තමයි ආවේ කියලා. දැන් කිව්වා එයාපෝර්ට් එකෙන් ආවා වෙනමම ගෙනාවා පාස්පෝර්ට් බැලුවෙත් නැහැ සීල් ගැහුවෙත් නැහැ ආවා කියලා. පට්ටබල් බොරුවක් නේ. ඉතින් මේ බොරු මේ මගේ බොරු කිය කිය මේ වගේ රවට්ට රවට්ට ජනතාව මුලා කරන එක සුදුසු වෙයි කියලා මං හිතන්නේ නැහැ. අපිට මන් දන්නවා මෙතන කතා කර වැදගත් කාරණා තියෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක ඉදිරිපත් කිරීම පිළිබඳව ගැටලුවක් නැහැ. ඒක ඉදිරිපත් කරන්න අයිතියකුත් තියෙනවා. එහෙම අවධානමක් තියෙනවා නම් ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේ සියලු කාරණා අනවශ්‍ය විදියට රට තුල කලබලයක් ඇති කරන්න කටයුතු කිරීමෙන් ඇති වැඩක් වෙන්නේ නැtei කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම දැන් මෙතන කතා වුණා ඊළඟට අනිත් මන්ත්‍රීවරුත් කිව්වා මේ බදුබර වැඩිවීම, විදුලි බිල වැඩිවීම මේ තත්ත්වයන් අපි දන්නවා. මේක මේ ජනතාවට හොඳ තත්ත්වයක් නෙමෙයි. හැමෝටම අමාරුයි ඒක මම දන්නවා.
අපිට නාම ලේඛනේ දෙන්න. ඒ නාම ලේඛනේ දෙන්න. නේ නාම ලේඛනේ දෙන්න.
හරි බොන්ස් ගල්වන්තුමා.
ෂයඩ දෙයි. ඔබතුමාට අවශ්‍ය වෙලාවට මේ ඒක මන්ත්‍රීවරුන්ට ඕන වෙලාවට එන නාම ලේඛන දෙන්නයි. එහෙම කරන්න ඕන කමක් නැහනේ. රජයට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් රජය ඒක එලිදරව් කරයි අවශ්‍ය ආයතනවලට. මේ බොරු තොරතුරු අරගෙන දීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. එහෙමනම් ඊළඟට ගියායි ඇවිල්ලා මොකද්ද කරේ? සාකච්ඡා කරේ ඔක්කොම රෙකෝඩින් එක අපිට දෙන්න කියලා. අපිට රෙකෝඩින් එක දෙන්න ගියායි. එහෙම බුද්ධි තොරතුරු අපි රාජ්‍යයන් අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නවා. දැන් පහුගිය වෙලාවක ආව ඉන්දියාවේ ආරක්ෂක කණ්ඩායම ආවා. ඒ අයත් එක්ක කතා කරා. ඒ වගේම චීනෙන් කණ්ඩායම ආවා. ඒව ඇවිල්ලා කතා කරා. ඉතින් යා කතා කර තොරතුරු ඔක්කොම දෙන්න රජය බැඳිලත් නැහැ. ඒ වගේම ආරක්ෂකාංශ බැඳිලත් නැහැ. ඒවා ආරක්ෂකාංශ සතුව තියෙන තොරතුරු. ජාතික ආරක්ෂාවට අදාළ කාරණා හැම කෙනෙකුටම දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මේ වෙලාවේ අපි ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි අපි මේ රට තුල තියෙන තත්ත්වය පිළිබඳව අපි හොඳ අවබෝධයක් තියෙනවා. අපි දන්නවා මේ වෙලාව වෙනකොට රටේ අමාරුකම් තියෙන මිනිස්සුන්ට. මේක දන්නේ නැතුව නෙමෙයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුකමක් තියෙනවා. මිනිස්සුන්ට තුන් වේල කන්න අමාරුකමක් තියෙනවා. ඒක නැහැ කියලා අපි කියන්න සූදානම් වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ හිතප්පපුවක් නැතිව මේ කටුත්තර මේවට කතා කරනව නෙමෙයි. අපි දන්නවා බදුබර කියන එක හැමෝටම දැනෙනවා. මේක නැත්තේ නැහැ. හැබැයි අද කියන්නේ මොකද්ද කියන්නේ රටේ සමස්ත ජනතා හැම වෙලාවෙම කියන්නේ මොකද්ද? මේ ගොඩක් අය පාර්ලිමේන්තුවේ කියලා තියෙන ඍජු බදු අය කරන්න වක්‍ර බදු අය කරන්න එපා. දැන් ඒ කියන්නේ මොකද්ද? තවත් විදියකට කිව්වොත් තියන අයගෙන් අරගෙන නැති අයට දෙන්න කියලා. දැන් මේ ආණ්ඩුව දැන් තීන්දුව කළා තියෙනවා වී අරගෙන ගොවියගෙන් ඒ හාල් බවටපත් කරලා ලක්ෂ 28කට 29කට හාල් කිලෝ 10 ගානේ මාස ගාණක් දෙන්න. එතකොට මේකට සල්ලි හොයාගන්න කාගෙන්ද? මේකට සල්ලි හොයාගන්න ඉහළ ආදායම් තියන අයගෙන් බද්දක් අරගෙන. එතකොට ලක්ෂයකට වැඩි කෙනෙකුට මම දාන ලක්ෂේ කමාරක් විතර වෙනකොට එයාට 3000 ගානක විතර බද්දකට යටත් වෙනවා. ඊට වැඩි වෙන්න මෙම් බදු යෑමක් තියෙනවා. හැබැයි අපි මේ මොකද්ද කියන්නේ? එක තැනකද කියනවා ඍජු බදු වැඩි කළා වක්‍ර බදු අඩු කරන්න කියලා, අනිත් පැත්තට කියනවා නෑ ඒක කරන්න එපා. ඒක කරන්න එපා කියලා. හැබැයි අපි දන්නවා මේක දිගට ගෙනියන්න උවමනාවක් නෑ. මොකද අපේ බලාපොරොත්තුව තියෙන්නේ දැන් මේක හැමෝටම මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියටත් අපිටත් හැමෝටම දැනෙනවා. මේක නොදෙනෙන කෙනෙක් නැහැ. ඒ නිසා තමයි දැන් කියන්නේ මේක යම් තත්යකට පත් වුණාට පස්සේ මේ අවුරුද්ද අග වෙනකොට සමාජලාට මේ බද්ද මට විශ්වාසයක් තියෙන අඩු වෙයි කියලා. දැන්ටමත් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙන මේ යම් මට්ටමකට ආදායම් තත්ත්වය හොඳගෙන වෙනකොට මේ බදු ප්‍රමාණය මේක වෙනස් කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි විදුලි බිල සම්බන්ධවත් කියන දේ ඒකත් අපි දන්නවා අමාරුයි කියලා. හැබැයි ඒකත් හරියට අපි කළමනාකරණය කරගත්තොත් අපි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ටික ක්‍රියාත්මක කරගත්තම කඩිනමින් ක්‍රියාත්මක කරගත්තම ආයේ මේ විදුලිය බිලේ තියෙන මේ බරත් ජනතාවගෙන් අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඕනම රාජ්‍ය ආයතනයක් පාඩු නොලබා පවත්වාගෙන යෑමේ වගකීම තියෙනවා. ඒ වගකීම තියෙනවා. ලාභ ලැබුවේ නැති උනාට කමක් නැහැ. පාඩුවක් නැති යන්න ඕන. නැත්තම් පාඩු නාම කොහෙන්ද සල්ලි දෙන්නේ? කොහෙන්ද සල්ලි දෙන්නේ? ඒ පාඩු නාම එතකොට ආයෙත් දෙන්න ඕනේ මහා භාණ්ඩාගාර. එතකොට මහා භාණ්ඩාගාර දෙන්නේ කොහමද? ආයෙ මුදල් print කරන්න ඕන. දැන් මේ බදු ඒවා මේ ඔක්කොම එපා කියන කට්ටිය හිතන්න ඕන දේ තමයි හරි. එතකොට රජයේ අනිත් වියදම් වලට සමෘද්ධිය දෙන්න, පඩි දෙන්න, ඒ වගේම මේ ජනසවිය මේ සමෘද්ධිය දෙන්න, මේ දුප්පත් මිනිසුන්ට උදව් කරන්න, මේවට කොහෙන්ද සල්ලි හොයාගන්නේ? ඒක කියන්නේ සල්ලි හොයාගන්න විදිය කිව්වොත් හරි. එතකොට සල්ලි හොයාගන්න නම් එතකොට සල්ලි print කරලා මේක කරන්න ගියොත් මොකද වෙන්නේ? එතකොට බදු ගහන්න මුකුත් ඕනේ නැහැ. හැබැයි එතකොට වෙන්නේ අනිත් පැත්තට මේ රුපියල් 100ට ගත්ත එක 200ට ගන්න වෙනවා. ඒතකොට ලක්ෂයක් ගත්ත මිනිහට ලක්ෂ දෙකකින්වත් වියදම් පිළිමහ ගන්න බෑ. ඒ නිසා මේ හැමෝටම විවේචන කරන්න පුළුවන්. හැමෝටම යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. නෑ 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 ඔබතුමාලාගේ යෝජනාවල දැන් මෙතන කතා කරේ ඒවනේ. දැන් ඔබතුමාගේ යෝජනාව ගණන් ගන්න දෙයක් නෙවෙයි ඒකයි මං කියන්නේ. ඒක ඇත්තට වැදගත් යෝජනාවක් නෙවෙයි. ඒ නිසා තමයි අනිත් කතා කර മന്ത്രിවරු ඒ යෝජනාවෙන් ඩිංගක් කතා කරලා වෙනත් දේවල් කතා කරේ. මේ ඉඳන් മന്ത്രിවරු ඔය කතා කරේම නැහැ. ආන්ගිටියනේ ඒක දැන් අර එහා පැත්තේ മന്ത്രിතුමා කිව්වේ යෝජනා කර മന്ത്രിවරයයි ස්ථිර කර മന്ത്രിවරයයි ගැන කිව්වම මේක වැඩක්ම නැහැ කියලා කිව්වේ. ඉතින් එතන ඉඳලානේ පටන් ගත්තේ. ඊළඟට අනිත් മന്ത്രി රාසමාණික മന്ത്രിතුමා එහෙමයි කිව්වේ. ඊළඟට මෙතන മന്ത്രിතුමා තනිකර කිව්වේ CTC ස්කෑන් යන්ත්‍ර ගැන යාපනයේ තියෙන ප්‍රශ්න ගැන එහෙම තමයි කතා කරේ. කියන්නේ මේ යෝජනාව එච්චර වැදගත්කමක් නැtei කියන එක විරුද්ධ පක්ෂයේම മന്ത്രിවරු ප්‍රකාශ කරා. ඒ වගේම යෝජනාව ස්ථිර කර മന്ത്രിතුමත් කිව්වනේ මේ බද්ද ගැන, මේ විදුලි බිල ගැන. ඒක තමයි මම කියන්නේ. එතකොට මේ එකෙන්ම පේනවා මේක නෙවෙයි වැදගත් කාරණේ, වෙනත් කාරණා තමයි වැදගත් වෙලා කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ අපි දන්නා මේ රජයේ විදියට මේ 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 ඇතිවෙච්ච පහුගිය කාලේ ඇති වුණු වෙනස සිද්ධ වෙන වෙලාවේ, මේ වෙනස සිද්ධ වෙන වෙලාවේ කවුරුවත් ආණ්ඩුව බාරගන්නේ නැති වෙනකොට, කවුරුවත් අග්‍රාමාත්‍ය ධූරයට යන්නේ නැති වෙලාවක තමයි ඒ වෙලාවේ මේක බාරගත්තේ. ඒ බාරගත්ත වෙලාව වෙනකොට මේ රටේ විදුලිය තිබුණු වෙලාවට වැඩිය විදුලිය නැති වෙලාව මේ වැඩි. ඒ කියන්නේ මිනිස්සු ඇහුවා සමාජ මාධ්‍ය ජාලාවල ඇහුවා ලයිට් කපන වෙලාව කියන්නේ නැතුව අපිට ලයිට් තියෙන වෙලාව
කියන්නේ.
පෙට්‍රෝල් පොලිමේ මිනිස්සු මැරෙන වෙලාවල් තිබුණා. පෙට්‍රල් පොලිමේ මිනිස්සු මැරුණා. ගෑස් පොලිමේ මිනිස්සු මැරුණා. එහෙම තත්ත්වයක් තිබුණු වෙලාවක තමයි පෝර ටිකක් නැතුව ගොවියෝ අඳාවැටුණා. ගොවිය හිටියේ ගොවිමේ නෙමෙයි, පාරවල්වල හිටියේ. හැබැයි ඒ වෙලාවල් දැන් මේ කාටවත් එහා පැත්තට ගියා කියලා ඕගොල්ලන්ටත් නියඳව මේකෙන් බේරෙන්න බෑ. ඕගොල්ලෝ අපි ඉඳපු ආණ්ඩුවේ ගත්ත සමහර තීන්දු නිසා මිනිස්සු අනාථ වුණා. ඒකනේ දැන් මේ අපි කවුරුත් ඉඳපු ආණ්ඩුවේ අනාථ වෙලා කවුරුවත් මේ රට බාරගන්නේ නැති වෙනකොට, කවුරුත් මේ රට බාරගන්නේ නැති වෙනකොට තමයි මේ තත්ත්වේ බාරගෙන දැන් මේ ක්‍රමානුකූලව මේ තත්ත්වේ වෙනස් කරගන්න පුළුවන්කම
ලැබෙන්නේ.
කෘෂිකර්ම ඇමතුමාගෙන් අහන්න තියෙනවා මේ ඔබතුමාගෙන් නෝ පොරක් දිය වෙන්නේ නැති පොරක් කියලා ගොවියෝ කියනවා.
හරි බොහොම ඉස්සේ.
ඒ ගොවියෝ කියන්නේ දේශපාලනේ ගාගත්තු ගොවියෝ ටිකක් ඉන්න ජනමාධ්‍යවල කතා කරන. ගිහිල්ලා බලන්න කොහේ හරි. ගිහිල්ලා බලන්න කතා කරලා. අපි හරියටම වැඩේ කළා දිනවා කොහේ හරි වැරදිලා අය කිව්වනේ ගියසරෙත් කිව්වනේ අර දේශපාලන නායකෙක්ම කිව්වනේ බාලපෝරයි කියන අය ගිය කන්නේ කියලා. අන්තිමට මොකද කිව්වේ? මං කොහේ ඇවිල්ලා පෙන්වන්න කිව්වම කටවහගත්තා. ඊළඟට කාවට කටවහගත්තා. ඊළඟ සැරේ මොකද්ද කිව්වා? තව පෝරවල බර අඩුයි කිව්වා. ඔය කට්ටිය කිව්වනේ පෝරවල බර අඩුයි කිව්වා. අන්තිමට කියලා දුන්නා ග්‍රෑම් 300ක් අඩු වෙච්ච එක තමයි කිලෝ 3ක් කියලා ගියා. ඉතින් මේ වගේ විවිධ දේවල් කියන මන් දන්නා මේකේ රිදිලා තියෙන බව හැමෝටම. පෝර ටික හරියට ගොවියට දෙනකොට අස්වැන්න එනකොට ගොඩාක් කට්ටියට රිදෙන බව අපි හොඳටම දන්නවා. මොකද තම තමන්ට ඒ කටයුතු කරගන්න බැරි වෙන වෙලාවට අපි ඒක සාර්ථකව කරාම රිදෙන බව අපි
දන්නවා. ගරු ඇමතුමා හොඳ වැඩක් කරනකොට කවදාවත් ඒකට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. හරිද? පෝර නැවැත්තුවෙත් අපි නෙමෙයි, ඒ වෙලාවෙ හිටපු ජනාධිපතිතුමා ඔබතුමත් නෙවෙයි. ඔබතුමාටත් හම්බුනේ අමාරු වෙලාවක. ඉතින් ඒක හන්ද පෝර දෙන්න දීලා ගොවින්ගේ අස්සන්න වැඩි කරන්න. කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ
ඒක.
මම පැහැදිලිව කිව්වා. දැන් මට මාතෘකාවෙන් වෙනසකට යන්න ගිහිල්ලා මට මේ පාඩමක් කියලා දෙන්න. අපි මම මෙතෙක් කියනවා අපි ගෙනල්ලා දුන්නු හැම පෝරක්ම රටින් ගෙනල්ලා දුන්න පෝරක්ම ප්‍රමිතියෙන් යුක්ත පෝර මිසක් බාල පෝර අපි ගෙනල්ලා දුන්නේ නැtei කියන එක මට ඉතාමත් වගකීමෙන් කියන්න පුළුවන්. ඒක මම කියනවා ඕන කෙනෙක් කවුරු හරි කියනවනම් මම කැමතියි ඒක පාර්ලිමේන්තුවේ හරි ඔබතුමාලා විවාදයක් ඉල්ලන්න මම වාර්තාත් එක්ක ගෙනත් දෙන්නම්. අපි ලංකාවට ගේන්නේ මේ කලාපෙන් තියෙන හොඳම පෝරේ කියන එක මම පෑදලි ඔප්පු කරන්න කැමති. ඒ වගේම තමයි ඔබතුමා අහුව කොහොමද පෝර දෙන්නේ කියලා. මම කියන්නම් මේ පෝර කියන එක මේ රටේ තහනම් වචනයක් වෙලා තිබුණ රසායනික පෝර. මම ආවට පස්සේ ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කාලේ තමයි මේ වගකීම් බාරගෙන අපිට මට කිව්වේ පෝර ටික ගෙනල්ලා දෙන්න. අපි ගිහින් යල් කන්නේ ගෙනාවා. යල් කන්නේ අවුරුදු 10කට පස්සේ වැඩිම කුමරු වගා කරපු කන්නේ බවට පත් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ මාස් කන්නේත් එහෙමයි. මේ මාස් කන්නේ හෙක්ටයාර 780,000ක් වගා කරා. අපි ඒකට පෝර දුන්නා. අද වීඅස්සන්නක් එනවා. ඒ වගේම තමයි මම කියනවා ආයේ ලංකාවට හාල් ගේන්න ඕනේ වෙන්නේ නැහැ. මහා ආපදාවක් ඇති නොවුනොත් මේ රටට අවශ්‍ය බත සැක්වීමේ වගකීම අපි බාර ගන්නවා. රටින් ගෙනල්ලා මිනිසුන්ට හාල් කන්න දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ යුගයේ අවසන් කරනවා. ඒ වගේම තමයි එන මාස්ක් ගන්න. අපි අනුරාපා මන්ත්‍රීතුමා ඇහුවා කොහොමද පෝර දෙන්නේ කියලා. මාස්ක් එන යලකන්නේ මඩ පෝර ටික නොමිල දීලා. නිකන් සල්ලි අය කළා නෙමෙයි. නොමිලේ මඩ පෝර ටික දීලා තමයි අපි යලකන්නේ පටන් ගන්න කියලා මන් තමුන්නාසිර කියනවා. ඒ විතරක් නෙවෙයි අපි යූරියා ටික දෙනවා. අපි බණ්ඩි පෝර ටික දෙනවා. සහන මිලට දීලා දැන් තිබිනු අඩුපාඩු සම්පූර්ණ කළේ හොඳ යලකන්නයක් පටන් ගන්නවා වගේම ඊළඟ මාස්ක් ගන්නෙත් එහෙමයි. ගොවියට ලබා දෙන්න පුළුවන් හැම සහනයක්ම අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඒවත් මොකද්ද? නෑ ඇමරිකාවෙන් නෙමෙයි. අපි සල්ලි වලට ගෙනල්ලා දැන් ටෙන්ඩර් එකක් යනවා එකක්. හරි මම ඒකත් කියන්නම්. දැන් ඉතින් ඇමරිකාවනේ බණින්නේ. ඇමරිකාවෙන් අපිට ඇත්තට දුන්න පෝරවල සල්ලි. මේ පෝර නෙමෙයි කලින් දුන්නු යම් ප්‍රමාණයක් යූරියා ප්‍රමාණයක් අපි බෙදලා දුන්නේ ඇමරිකාවේ USAID එකෙන් ඇවිල්ලා මිනිස්සු ඒව පෝර ගහලා ඒවයි ප්‍රතිඵලත් අරගන්න.
ඉතින්
එතකොට අපි ඇමරිකාවට බැන ඉඳලා වැඩක් නැහැ. ඇමරිකාවෙන් අපිට ආධාර කරා අපිට චීනෙන් දුන්න ඉන්ධන ටික, අපිට මුලින්ම ඉන්දියාව දුන්න පෝර ටික අපිට මේ රටවල් හැම එකෙම උදව් කරලා තියෙනවා. ඒ නිසා අපි රටවල් එක්ක හැප්පෙන්න ඕන නැහැ. රටවල් උදව් කරනවා නම් උදව් අපි උදව් කියනවා. ඒ වගේම අපි ගොවියට ආණ්ඩුව ගානේ රජය ගානේ දෙන්න තියෙන සාහන ආධාර ප්‍රමාණයත් අපි ගොවි ජනතාවට ලබා දෙනවා දීලා තියෙනවා කියන එක මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි පාර්ලිමේන්තු විදියට අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ රට ඉස්සරහට ගෙනියන්න. කවුරු හරි කියනවා නම් මේ රට විනාශ වුණ එක්කෙනෙක් දෙන්නෙක් නිසා, එක පක්ෂයක් දෙකක් නිසා කියලා කාටවත් නැඟ බේර ගන්න බෑ. අද මේ රටේ ජනතාව කතා කරන්නේ 225ට විරුද්ධව. අද 225ම හොඳ නැහැ කියලා කියන්නේ. 225ම එලවන්න කතා කරන්නේ. එහෙමනම් අපි දැනගන්න ඕනේ මේ 225 ගෞරවය ආරක්ෂා කරන්න. ඒක තමයි අපේ වැදගත්කම. ඒක තමයි අපේ වගකීම. අපිට මෙතන කෑ ගහ ගන්න පුළුවන්. එළිය ගිහිල්ලා කෑ ගහන්න පුළුවන්. මටත් හරි ලේසි විරුද්ධ පක්ෂයේ භූමිකාව හොඳට හුරුයි. අපි විරුද්ධ පක්ෂ ඉඳලා තියෙනවා. අපි දේශපාලනේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා විවිධ අවස්ථාවන්වල ඉඳලා තියෙනවා. අපිට හරියට රූපවාහිනියේ ගිහිල්ලා කතා කරන්න පුළුවන් විරුද්ධ පක්ෂ ඉන්නකොට. අපිට වේදිකාවේ ගිහිල්ලා කතා කරන්න පුළුවන්. අමාරු ආණ්ඩු කරන්න. අමාරු ආණ්ඩු වෙනුවෙන් පෙනී හිටින්. නමුත් ඒ අභියෝගය අපි බාරගෙන තියෙනවා. අපි බාරගත්තු හැම අභියෝගයක්ම වගකීමක් සහිතව රට වෙනුවෙන් ඉෂ්ට කරයි කියන එකත් මට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා අපි මේ වෙලාවේ දැන් මැතිවරණ ගැන කතා වෙනවා, ඔක්කොම ගැන කතා වෙනවා. මේ මැතිවරණ කල් දාන්නවත් ඒව ගැන කතා කරන්න අපිට උවමනාවක් නැහැ. මැතිවරණ තියාපුවාවේ අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පළවෙනි දේ මේ මිනිස්සුන්ට නැගිටින්න දෙන්න ඕන, කන්න බොන්න ටික දෙන්න ඕන, ගොවියගේ වී ටික මිලට ගන්න ඕන, ඒ වගේම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒටික් කරන එක තමයි රජයක් විදියට අපේ වගකීම කියන එක අපි සඳහන් කරමින් අපි සියලුම දෙනා එකතු වුණොත් එකහණින් කටයුතු කරොත් අපිට හොඳ තත්ත්වයක් මේ අවුරුද්දේ අග වෙනකොට මම දන්න විදියට රාජ්‍ය සේවයන් අද අමාරු වෙන රාජ්‍ය සේවකයෝ ඒ අයට යම් දීමනාවක් දීම පිළිබඳව අවුරුද්ද අග වෙනකොට ජනාධිපතිතුමා කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම දැනට තියෙන බදු බර මීට වඩා අඩු කරගන්න, ඒ වගේම ආදායම් වැඩි කරගන්න ව්‍යාපෘති වෙනුවෙන් අපි ඒව කතා කර අඩුයි. ඇයි තරුණ ප්‍රජාව මේ නිෂ්පාදන ශේෂ්ඨයට දායක කරගන්න වැඩසටහන් අපි ගේන්න ඕන? ශේෂ්ඨය මට අද කියන්න පුළුවන් අද තරුණයොන්ට මාසෙට ලක්ෂයට වැඩිය ආදායම් ගන්න පුළුවන් පොඩි ඉඩකින් ක්‍රමවේදයන් අපි සකස් කළ තියෙනවා. අපි මේ අවුරුද්දේ මේ වැඩසටහන ආරම්භ කරනවා. මේව ආරම්භ කරාට පස්සේ රජයේ රැකියාව පස්සේ ඒ තරුණයන්ට යන්න අවශ්‍ය නැහැ. මාසෙට ලක්ෂයක් ගෙදර ඉඳගෙන වගා මහන්සියලා ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන වැඩසටහනුයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා යෝජනා අවශ්‍ය වෙන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක සියලුම දෙනාට ලියලම ලිඛිතවම ලියලා ඉල්ලුවා මේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එක මන්ත්‍රීවරයෙකුට වගකීම් බාර දෙන්න සූදානම් ආහාර නිෂ්පාදනය පිළිබඳව. ජනාධිපතිතුමා ගුබදෙස මත මම කිව්වේ ඇවිල්ලා සම්පූර්ණ බාර ගන්න මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම ආණ්ඩු පක්ෂද විරුද්ධ පක්ෂද නැහැ. එතකොට ඒ ඇවිල්ලා සේවය කරන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනත් ලබා දෙන්න බලයක් ලබා දෙන්නම් කියලා ජනාධිපතිතුමත් කිව්වා. මම කෘෂිකර්ම මාත්‍යවරයා විදියටත් කිව්වා අවශ්‍ය වෙන්නේ අදත් මම මේ ආරාධනය කරනවා. මම ඒක ආවිනතිකට දොසක් කියන්නේ නැහැ. මේකත් මම අවස්ථාවක් කරගන්නවා මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු මේ රටේ මිනිස්සු පීඩනයට පත් වෙච්ච වෙලාවේ ජීවත් වෙන අමාරු වෙලාවේ අපි වාද විවාද කර කර අපි රණ්ඩු වෙවි අපි බැනගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. කවුරුත් එකමුතු වුණොත් කවුරුත් එකට හිටගත්තොත් කවුරුත් රට වෙනුවෙන් යමක් කරගන්න කියලා කරන්න කියලා සූදානම් වුණොත් අපිට මේ රට ගොඩනගන්න පුළුවන් වගේම දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා මේ රටේ ඒ දුප්පත්කමින් ඒ මිනිස්සු ඉහළ මට්ටමකට ගේන වැඩපිළිවෙළියත් කරන්න පුළුවන් බව සඳහන් කරමින් අද මේ යෝජනාව ඉදිරිපත් කරා යෝජනාව පිළිබඳව එතුමා කතා කරා අනිත් ඔක්කොම මගේ යෝජනාවෙන් පිට ගිහිල්ලා ස්ථිරකර මන්ත්‍රීතුමාගේ ඉඳලම කතා කරා අපිත් ඒ පිළිබඳව කතා කරා ඒ නිසා අපි ඔබතුමා යෝජනාව ගෙනාවට ප්‍රශ්නයක් නැහැ ඔබතුමාගේ හැමදාම මතයක් තිබුණා මං හිතනවා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් විදියට ඔබතුමායි මතයෙන් වෙනස් වෙන්නේ නැතුව ඉඳී කියලා ඔබතුමාගේ තිබුණා බලය බෙදා දීම සම්බන්ධව මතයක් ඔබතුමා ඍජුව කතා කරා කොන්ද කෙලින් තියාගෙන අපි ඒක කිව්වා හැබැයි මේ ඉදිරි වැඩ කටයුතු වලදී මම කියන ඔබතුමාගේ මතයෙන් වෙනස් වෙන්නේ නැතුව ඔබතුමා දක්වපු ස්ථාවරය දරපු ස්ථාවරය ඉස්සරහට ගෙනිච්චොත් මේ රට අද තියෙන තත්ත්වයෙන් ඉස්සරහට ගෙනියන්නේ ඒකත් හොඳ අවස්ථාවක් බව ප්‍රකාශ කරමින් මාණිනෝ ස්තුතියි
විශ්වවිද්‍යාල අමාත්‍යතුමා